ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම
හොඳයි. දැන් අපි සූදානම් මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළත් එවගේම විදේශගත ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව තුළත් අතිමහත් උනන්දුවක් ඇති වෙලා තියෙන MCC ගිවිසුම, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම හා සම්බන්ධ වන කාරණා පිළිබඳව කතා බහ කරන්න. අපි දන්නවා මේක දේශපාලනික වශයෙන් ගත්තහම ඉතාම සංවේදී කාල පරිච්ඡේදයක්. මේ සතියන්තයේදී ලබන සතියන්තයේදී ශ්‍රී ලංකාවේ එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. දේශපාලනික වශයෙන් විවිධ අදහස් ප්‍රකාශ මතවාද සංසරණය වෙමින් පවතින කාලවකවානුවක්. ඉතින් මේ MCC ගිවිසුම හා සම්බන්ධ වන කාරණාවත් දේශපාලනික කාරණාවක් බවට පත්වෙලා තියෙන වග අපි දකිනවා ශ්‍රී ලංකාව තුළ මතුවෙන අදහස් හරහා. එක් පාර්ශ්වයක් අනිත් පාර්ශ්වයට බයිනෝ ඇමරිකානු බලපෑමට ඉඩ ලබා දෙනවා කියලා, අනිත් පාර්ශ්වය සඳහන් කරනවා මේක කෙසේ හෝ අත්සන් කරනවායි කියලා, මේ වගේ නොයෙකුත් කාරණා. ඒ වගේම අපි දැක්ක පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ උපවාසයක් පව ආරම්භ කළ තිබුණ මේ සම්බන්ධව ශ්‍රී ලංකාව බේරා ගැනීමේ අරමුණින් තමන් යම්කිසි අධිෂ්ඨානශීලීව මේ උපවාසයක නියුක්ත වෙනවා කියලා දැන් උන්වහන්සේම කාර්යාවලිය නවතා දමලා තියෙන්නේ. ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපතිවරණ අපේක්ෂකවරුන් විසින් ලබා දීලා තියෙන පොරොන්දු මත. කොහොමhari මොකක්ද මේ MCC ගිවිසුම කියලා කියන්නේ? මේකේ අන්තර්ගත කරුණු මොනවාද? මා දකිනවා බොහෝ දෙනෙකු මේ සම්බන්ධව නිසි අවබෝධයකින් තොරව අදහස් ප්‍රකාශ කරන ආකාරයක්. එනිසා මම හිතනවා මේක මේ දේශපාලන කාරණාවකින් පරිබාහිරව ගිහිල්ලා ශ්‍රී ලංකාවට අපේ මව්බිමට අදාළ වෙන කාරණාවක් ලෙසින් අරගෙන මේ සම්බන්ධ වන අන්තර්ගත කරුණු පිළිබඳව විග්‍රහයක් යෙදුණොතින් වඩාත් සුදුසුයි කියලා. අපි මේ සිදු කරන්නේ කිසිම ආකාරයකින් කිසිම දේශපාලන පක්ෂයකට පක්ෂග්‍රාහීව යම් වාසිදායක තත්වයක් උද්ගතන වන අයුරින් හෝ යම් කිසි දේශපාලන පක්ෂයකට අවාසිදායක වන අයුරින් එවැනි වූ තත්වයක් නිර්මාණය කිරීමේ අරමුණින් නෙමෙයි. සත්භාවයෙන් යුක්තව ජනතාවට කරුණු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින්. ඒ වගේම මන්දුටුව පසුගිය කාලවකවානුවේදී යම් යම් සාධනීය කරුණු ඉදිරිපත් කරන ඇතැම් දේශපාලන චරිත විසින්. නමුත් මා මේ අවස්ථාවේදී කිසිම ලෙසකින් උත්සාහ ගන්නේ නැහැ වෙන දේශපාලන චරිත මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්න. මොකද ඔවුන් මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තොතින් ඔවුන්ට වාසිදායක තත්වයක් උද්ගත වෙන නිසා සහ අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යන වැරදි චිත්‍රණය ඔබ තුළ ඇති විය හැකි බැවින්. එනිසා මේ සම්බන්ධව හොඳින් කරුණු අධ්‍යයනය කරලා තියෙන මේ සම්බන්ධ වන ප්‍රවෘත්ති සාකච්ඡාවලට බහුල වශයෙන් සම්බන්ධ වෙලා සිටින අන්තර්ජාතිකව මේ සම්බන්ධ වන කරුණු විග්‍රහයට ලක් කරලා තියෙන ඒ වගේම SBS සිංහල සේවයේ සම්පත්දායකයෙකු වශයෙන් කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට මගේ ආරාධනාව මේ අවස්ථාවේදී යොමු වෙනවා. ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථානයේ ප්‍රධානියා විදිහට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි අද මේ සාකච්ඡාව හරහා මේ MCC ගිවිසුමේ අන්තර්ගත කරුණුත් අපිට එදිනදා සමාජයෙන් මේ සම්බන්ධව හෙන කාරණා පිළිබඳවත් පුළුල්ව කරුණු ඉදිරිපත් කරන්න සූදානමින් සිටින්නේ. ආයුබෝවන් අමල්, බොහොම සාදරයෙන් පිළිගන්නවා ඔබව අපේ සාකච්ඡාවට. මම මුලින්ම ඇත්තටම මේ කාටත් තියෙන ප්‍රශ්නය ඔබට යොමු කරන්න. මොකක්ද මේ MCC ගිවිසුම, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම කියලා කියන්නේ මොකක්ද? මේ මගින් සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන්?
දිරක්ෂ, මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන එක ඇමරිකාව ආරම්භ කරන්නේ 2004 වර්ෂයේදී. දැන් අපි දන්නවා ඇමරිකාව ඒගොල්ලන්ගේ USAID එහෙම නැත්නම් මේ ඇමරිකානු ආධාර ලබා දීම ක්‍රමයේ යටතේ නොයෙකුත් රටවල් වලට ඒ රටවල් වල සංවර්ධනය සඳහා විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවල් වලට ආධාර දෙන ක්‍රමයක් තිබුණා. ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා, ඔහු ආරම්භ කළා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එන සහස්ත්‍ර අභියෝගතා කියලා මේ ආයතනය. මෙතනදී ඔවුන් බලාපොරොත්තු වුණේ ලෝකයේ පහළ ආදායම් මට්ටම් තියෙන රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ස්ථාපිත කිරීමේ කටයුත්ත සඳහා දිරිගැන්වීමක් වෙනුවෙන්, ඒ වගේම ඒ රටවල් ප්‍රජාතන්ත්රවාදය සඳහා වූ කැපවීම වෙනුවෙන් ඔවුනට කරන යම්කිසි අනුග්‍රහයක් හැටියට ඒ රටවල් විසින් තෝරා ගන්නා වූ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදානයක් ලබා දීමට. මේක ණය මුදලක් නෙමෙයි දිරුක්ෂි, මේක ඇත්තටම කෙටි කාලීන ප්‍රදානයක් හැටියට ඒ රටවල් විසින් ඔවුන්ට අවශ්‍යයි කියලා ඔවුන් යෝජනා කරන ව්‍යාපෘති සඳහා ඇමරිකන් රජය විසින් ඇති කරගත්තා වූ මේ අරමුදලෙන් මුදල් ලබා දීම තමයි මේකේ පරමාර්ථය. මේ මුදල් ලබා දීලා ඒ එතනින් වැඩේ අවසාන වෙනවා පමණක් නෙමෙයි, ඒ මුදල් කොයි ආකාරයෙන්ද වියදම් වෙන්නේ, ඒවා ඒ අවශ්‍ය ඒ රටවල් යෝජනා කරපු ව්‍යාපෘති සඳහාම වියදම් වෙනවද කියන කාරණාව නිරීක්ෂණය කිරීමට ඔවුන් විසින් පත්කරන මණ්ඩලයකට යටත්ව තමයි මේ කටයුත්ත කරන්නේ. ඉතින් ඇත්තටම එක්තරා විදිහක අලුත් ක්‍රමයක් තුන්වන ලෝකයේ රටවල් වලට ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් ඒ වගේම යහපාලනය කියන කරුණු සම්බන්ධෙනුත් විශේෂයෙන්ම පරිසරය ආරක්ෂා කර ගැනීම කටයුතු පැත්තෙනුත් ඇමරිකාවේ ඒ මුල්‍ය ශක්තිය ලෝකයේ අනෙකුත් රටවල් වලට ව්‍යාප්ත කිරීම නැත්නම් අනෙකුත් රටවල් වලට ඒ විදිහට යහපාලන ඇති කිරීම සඳහා වූ ඇමරිකානු ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් තමයි මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියලා කියන්නේ.
අමල් දැන් අපිට දැනගන්නට ලැබෙනවා මේ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් තමයි සිදු වෙන්නේ කියලා. ඔබ කලින් සඳහන් කරපු ආකාරයට ණය මුදලක් නෙමේ ආධාර මුදලක්. දැන් මේක මේ ඔබත් කලින් සඳහන් කිරීමක් කළා මේ යම් කිසි වූ මණ්ඩලයක් මේ සඳහා පිහිටු වීමේ කාර්යාවලියක් සිදුවන්නට නියමිතයි කියලා. මේ මණ්ඩලයට ශ්‍රී ලාංකීය පුද්ගලයන් ඇතුළත් වෙනවද? ඇමරිකානු පුද්ගලයන්ගේ සම්බන්ධතාව කොහොමද සිදුවෙන්නේ? මොකක්ද මේ සම්බන්ධව තියෙන සැකසුම, මේ ගිවිසුම සම්බන්ධව?
දෙවක්ෂමේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ලැබෙන ප්‍රධානය ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති දෙකක් ඇත්තටම හඳුනාගෙන තියෙනවා. මේ ව්‍යාපෘති දෙකම පාලනය කිරීම සඳහා මේකට වෙනම මණ්ඩලයක් යන ස්ටියරින් කමිටියක් මේ මුළු වැඩපිළිවෙලම ඒ හරි මාර්ගෝපදේශයක් අනුව ඒක පාලනය කිරීම සඳහා මණ්ඩලයක් පත් කිරීමට නියමිතයි. මේ මණ්ඩලයට ජනාධිපතිවරයාගේ නියෝජිතෙක්, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතෙක්, ඒ වගේම ශ්‍රී ලංකාවේ මහාමාර්ග පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒ වගේම ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වගේ මේ වගේ ඉතාමත්ම ඉහළම නිලධාරීන්ගේ මණ්ඩලයක්, ශ්‍රී ලාංකික නිලධාරීන්ගේ මණ්ඩලයක්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. නමුත් මේ කටයුත්ත සිද්ධ කරන අතරතුරේදී මේ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ලංකාවට ඒ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ඒ නියෝජිතයෝ සහභාගී වන්නට නියමිතයි. ඔවුන් ලංකාවේ රැඳී සිටලා ඔවුන් ලංකාවේ කාර්යාලයක් ඇති කරලා ඔවුන් ලබා දෙන ප්‍රධානය ඒ අරමුණ සඳහාම වියදම් කරනවාද කියන කාරණාව සම්බන්ධයෙන් ඒ නිරීක්ෂණය කිරීමට ඔවුන් ඒ බලය ලබා ගන්නවා, ඒ අයිතිය ලබා ගන්නවා. ඒ කොන්දේසියට යටත්ව තමයි මේ මුදල් ලංකාවට ලබා දෙන්නේ.
දැන් මේ පිළිබඳව ශ්‍රී ලංකාවෙන් ඇහෙන කතාබහවලදී අපිට ඇහෙන ප්‍රමුඛතම කාරණාවක් තමයි අමල් මේක මේ ත්‍රිකුණාමලයත් කොළඹත් අතර මේ ඇමරිකානු පාලනයට නතුවන යම් කිසි වූ කොරිඩෝවක්, පටු තීරයක් ආකාරයට යම් බලයක් ක්‍රියාත්මක වන ප්‍රදේශයක් කියන කාරණාව තමයි අපිට ඇහෙන ප්‍රමුඛතම කාරණාව. ඇත්තටම දැන් අපි බැලුවොත් එහෙම මේ වගේ මේ කලාපයක් යෝජිතද මේ MCC ගිවිසුම් මගින් සහ ඊට අමතරව මේ MCC ගිවිසුම් මගින් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන ව්‍යාපෘති මොනවද? ඇමරිකානු රජය මේ ආධාර ලබා දෙන්නේ මොන වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නද ශ්‍රී ලංකාව තුළ?
පොදුලක්ෂ අතරම දේශපාලන පක්ෂවල පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මේ පිළිබඳ වැරදි අදහසක් එහෙම නැත්නම් දුර්මතයක් ඇති වෙලා තියෙනවා. කොළඹ ඉඳලා තිරුකුණාමලේ දක්වා ආර්ථික කොරිඩෝවක් ක්‍රියාත්මක වෙනවා. මේක කිලෝමීටර් 15ක් පමණ පළල් ආර්ථික කොරිඩෝවක්. එතකොට මේ ප්‍රදේශයේ ඉඳන් ඇමරිකාවට අත්පත් වෙනවයි කියලා ලොකු බීතියක් දැන් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. නමුත් එහෙම දෙයක් මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ගිවිසුමේ නම් අපිට දැක ගන්න නැහැ. මේ වෙනකොට ඒක පිටු 85කට වැඩි ගිවිසුමක්. දැනටමත් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම පළවෙලා තියෙනවා. ඕන කෙනෙකුට ඒක පරිශීලනය කරන්න පුළුවන්. ඒ එක්කම මේ කරන්න යන ව්‍යාපෘති සම්බන්ධයෙනුත් බොහොම දීර්ඝ විස්තරයක් මේකේ තියෙනවා. දැන් මේ ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වෙන්නේ කරුණු දෙකක්. එකක් තමයි දැනට ඉඩම් සම්බන්ධයෙන් තියෙන විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන ඔප්පු ලබා ගැනීම. එහෙම නැත්නම් මේ ඉඩම්වල ප්ලෑන් ලබා ගැනීම සම්බන්ධයෙන් දැනට මතුවලා තියෙන දුෂ්කරතා වෙනුවට තෝරාගත්ත ප්‍රදේශවල ඒ ඉඩම් මැනලා ඒවා පරිගණක ගත කරන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉඩම්වල ලොකු විප්ලවයක් ඇති වෙනවා කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඕනෑම ඉඩම් හිමියෙකුට තමන්ගේ ඉඩම සම්බන්ධයෙන් ඒ පිඹුරුපත් ඒ තොරතුරු පරිගණකයක මාර්ගයකින් ලබා ගන්න පුළුවන්. ඒවා ඩිජිටල්කරණයට ලක් කරලා අර පරණ පිඹුරුපත් ඔප්පු වෙනුවට අලුත් තාක්ෂණ ක්‍රමය තුළින් ඕනෑ කෙනෙකුට මේක ඉතා ක්ෂණිකෙන් ලබා ගන්න පුළුවන් විදිහට නිර්මාණය කිරීම තමයි මේ වැඩපිළිවෙලේ පරමාර්ථය. ඉතින් ඒ කටයුත්ත සඳහා මේ තෝරාගත්ත පළාත් හතරක, ඒ කියන්නේ නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, උතුරු නැගෙනහිර පළාත සහ වයඹ කියන මේ පළාත් හතරේ ඉඩම් මේ ආකාරයට පරිගණක ගත කිරීමට නියමිතයි. ඒ කටයුත්ත සඳහා ඩොලර් මිලියන 350ක් වැය කරන්නට නියමිතයි. අර ලංකාවට ලැබෙන ප්‍රධානය වෙන ඩොලර් මිලියන 480න් ඉතුරු මිදල කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අඩු කිරීමටත් පොදු ප්‍රවාහන පහසුකම් වැඩි කිරීම, විශේෂයෙන්ම අලුත් බස් රථ සහ සැහැල්ලු රේල්ලු ඇති කිරීමට යෝජනා කරලා තියෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකාවේ බොහොම විශාල මාර්ග සංවර්ධනයක්, විශේෂයෙන්ම පැල්මඩුල්ලේ ඒ ප්‍රදේශයේ, රත්නපුර පැල්මඩුල්ල එවැනි ප්‍රදේශවල තියෙන දැනට තියෙන මංමාවත් ඒවා පළල් කරලා ඒ අලුත් අධිවේගී මාර්ග ඇති කිරීමේ තත්ත්වයට පත් කරන්නට මේක යෝජනා කරලා තියෙනවා. දැන් අපි උදාහරණයක් ඇටට ගත්තොත් කොළඹ නගරේ දැනට බොහෝ ස්ථානවල මහමාර්ගයේ ගමන් කරන්නට පුළුවන් වේගය පැයට කිලෝමීටර් 14යි. ඉතින් මේ පැයට කිලෝමීටර් 14ක ගමන් කරන වේගය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩපිළිවෙල අවුරුදු 5ක් සම්පූර්ණ වෙනකොට ඒක පැයට කිලෝමීටර් 25ක විතර වගේ වේගයකට වැඩි කරන්න වගේ එවැනි ඉතාමත්ම නිශ්චිත ඉලක්ක ඇතිව තමයි මේ වැඩපිළිවෙල යෝජනා කරලා තියෙන්නේ. දැනටමත් ශ්‍රී ලංකාවේ මේ ඉඩම්වල ඔප්පු පරිගණකයට ඇතුළත් කිරීමේ කටයුත්ත 2007 ඉඳලා සිද්ධ වෙන කාරණාවක්. ඒක තවදුරටත් වේගවත් කරලා ඊට වඩා විශාල පරිමාණයෙන් කිරීමට තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ.
දැනම ලොබ මේ සඳහන් කිරීමක් කළා, මේ ඉඩම් පරිගණක ගත කිරීම නිරවුල්කරණයට ලක් කරලා ඒ ඔප්පු පරිගණක ගත කිරීම 2007 වසරේදී පටන් සිදු වෙනවා කියලා මාහට දැනගැනීමට ලැබෙන ආකාරයට මං හිතන මේක මේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවත් එතරම් දැනුවත් කාරණාවක් නෙමෙයි. ඔබ මේ 2007 සිට සිදු වෙනවාය කියපු කාරණාවට ඔස්ට්‍රේලියානු රජයේ මැදිහත් වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියානු රජයේ ආධාරයට තමයි මේක සිදුවන්නේ. අපිට පොඩ්ඩක් ඒ පිළිබඳවත් වැඩිදුර කරුණු පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඔව්, දිර්ලක්ෂ 2007 වර්ෂයේ වෙනකොට ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඔස්ට්‍රේලියානු ආධාර ඇතිව තෝරාගත් ප්‍රදේශ කිහිපයක ඉඩම් මැනීම ආරම්භ කරා. මේ ඉඩම් මැනලා ඒව නිරවුල් කරලා ඒ ඉඩම්වල ඔප්පු දැනටමත් පරිගණකයට ඇතුළත් කරලා තියෙනවා. ඩිජිටල් කරලා ඒව පරිගණකයට ඇතුළත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක, ඒ වගේම බේරුවල වගේ ස්ථානවල, කොටින්ම මේ දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ සමහර ස්ථානවල මේ වෙනකොට ඒ පෞද්ගලික ඉඩම්, මේවා මේ රජ ඉඩම් පමණක් නෙමෙයි, පෞද්ගලික අයට අයත් ඉඩමුත් මේ වෙනකොට ඒ විදිහට කම්පියුටර් එකට, එහෙම නැත්නම් පරිගණකයට ඇතුළත් කරලා ඉතාමත් පහසුවෙන් මේ ඉඩම් හිමියන්ට තමන්ගේ ඉඩම විකිණීමට හෝ ඉඩම අපේට තබලා බැංකුවකට අපේකට තබලා ණයක් ලබා ගැනීම වගේ කටයුතු වලට ඉතාමත් පහසු වෙන ආකාරයට මේ කටයුත්ත කරලා තියෙනවා. නමුත් මේ කටයුත්ත දැනට කරන මේ ඔස්ට්‍රේලියානු ආධාර ඇතිව කරපු මේ බිම්ස් අවිය කියලා මේකට කියන්නේ, මේ බිම්ස් අවිය වැඩපිළිවෙල ලංකාව පුරාම දීප ව්‍යාප්තව කිරීම සඳහා ඒ මුල්‍ය ප්‍රතිපාදන මිනින්දෝරු දෙපාර්තමේන්තුවටවත් ලංකාවේ මේ ඉක්ට ආයතනය, මේ පරිගණක සම්බන්ධයෙන් කටයුතු කරන ඉක්ට ආයතනයටවත් කිරීමට මුල්‍යමය ශක්තියක් නැති බව වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ ආයතන කියන්නේ ඔවුන්ට ඇමරිකාවෙන් ලබා ගන්නට බලාපොරොත්තු වෙන ප්‍රධානියත් එක්කලා ඔවුන්ට මේ අර මම කිව්ව විදිහට පළාත් 4ක මේ කාරණාව ඉතාමත්ම වේගෙන් සීග්‍රෙන් අවුරුදු 5ක් කාලයක තුලදී මේ කටයුත්ත නිමා කරමනට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඊට මේකේ සාර්ථකත්වයේ අනුව ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලටත් මේක ව්‍යාප්ත කරන්නට, මොකද ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉඩම් පිළිබඳව විශාල ප්‍රශ්න තියෙනවා. දැන් ඔය මම කිව්ව තෝරාගත් පළාත් 4 පමණ පවුල් 11 ලක්ෂයකට, ඒ කියන්නේ පුද්ගලයන් නෙමෙයි පවුල් 11 ලක්ෂයකට තමන්ගේ ඉඩම් පිළිබඳ යම් කිසි හෝ ආරවුලක්, එහෙම නැත්නම් තමන්ගේ ඉඩම සම්බන්ධයෙන් නිසි ඔප්පු ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තියෙන වටපිටාවක් තුළ මේ ව්‍යාපෘතිය හරියාකාරයෙන් ක්‍රියාත්මක වුණොත් ඒ පවුල් 11 ලක්ෂයට ප්‍රථම වතාවට තමන් දැනට පදිංචි වෙලා ඉන්න ඉඩමේ මේ හිමිකාරීත්වය පළමිනි වතාවට ඔවුන් සතු වෙන්න නියමිතයි.
නමල් මේ ඉඩම් පිළිබඳව කතා බහ කරපු ඉඳ මේ ප්‍රශ්නෙත් ඇසීම වටිනවා කියලා මා විශ්වාස කරනවා. අපි දැන් දකිනවා ශ්‍රී ලංකාවේ ගොඩක් වෙලාවට මේ රජයේ මැදිහත් වීමෙන් ඔප්පු ප්‍රධාන සිදු කරනවා. මේ ස්වර්ණ භූමි ඔප්පු, ජය භූමි ඔප්පු, මේ නොයෙක් ආකාරයේ නම් වලින්. දැන් මේ ඔප්පුවලදී අපි දකින කාරණාවක් තමයි මේකේ මේ සින්නක් කරයිතිය මේ පුද්ගලයන්ට ලැබිලා නැහැ. නමුත් මේ ලංකාවේ මේ MCC ගිවිසුමත් එක්ක ඇතිවලා තියෙන කතාබහක් තමයි මේ මගින් ඇමරිකානු මැදිහත් වීමක් සිදු වෙනවා, මේ ඉඩම් වලට සින්නක් කරයිතියක් ලබා දීම සිදු වෙනවා මේ ඇමරිකානුවේ මේ මැදිහත් වීමෙන් මේ MCC ගිවිසුම හරහා, මේ ස්වර්ණ භූමි, ජය භූමි වගේ මේ රජයේ ඉඩම් සඳහා මේ ඔප්පු ප්‍රධාන ලැබූ පුද්ගලයන්ට. ඒ අනුව යම් කිසි කාලයකදී මේ ඇමරිකාවට පුළුවන් මේ කියන මේ MCC ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ පිහිටුවන මේ ඇමරිකානු සමාගමකට මේ ඉඩම් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. මොකක් තමයි මේ දැඩි ලෙසින් පැතිරෙන මේ කතාවේ ඇත්ත නැත්ත අපිට පහදා ගන්න පුළුවන් වෙන්නේ මේ MCC ගිවිසුමේ කාරණාත් එක්ක?
ඔය දිදුක්ෂ මෙතන ඇතර ප්‍රශ්න දෙකක් මතුවෙනවා. එකක් තමයි මේ ශ්‍රී ලංකාවේ ඉඩම්. දැන් මම අර කිව්වා වගේ පවුල් 11 ලක්ෂයක් ඉන්නවා. දැනට හරියට නිරවුල් ඔප්පු නැති. ඔවුන්ට නිරවුල් ඔප්පු ලැබුණට පස්සේ ප්‍රශ්නයක් මතුවෙනවා, ඔවුන්ට පුළුවන්ද තමන්ගේ මේ ඉඩම විදේශිකයෙකුට විකුණන්න. ඇත්තටම ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලාංකිකයෙකුට හෝ ශ්‍රී ලංකාවේ ඉඩමක් කිසිම විදේශිකයෙකුට විකිණීමක් කරන්නට බෑ. ඉතින් ඒ නිසාවෙන් දැනට තියෙන නීතිය අනුව නම් ඇමරිකාව හෝ වෙනත් කිසිම රටකෝ කිසිම ශ්‍රී ලාංකිකයෙකු නොවන පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ ඉඩමක් මිලදී ගන්න අවස්ථාවක් නැහැ. නමුත් අර දෙවෙනි ප්‍රශ්නේ මතුවලා තියෙනවා, ඒක ඇත්තටම දේශපාලන පක්ෂ බොහොම දැඩි ලෙස මතු කරන කාරණාවක් තමයි. දැනට මේ පුද්ගලයන්ට, මේ ප්‍රදේශවල ඉන්න පුද්ගලයන්ට රජය විසින් ලබා දීලා තියෙන හිමිකම්, මේ සාර භූමි නැත්නම් ඔය ස්වර්ණ භූමි වගේ කියන නම් වලින් ඔවුනට ලබා දීලා තියෙන ඔප්පු වලින් ඔවුනට ඉඩමේ භුක්තිය පමණයි ලබා දීලා තියෙන්නේ. සින්නක්කර අයිතිය ලබා දීලා නැහැ. නමුත් මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් යෝජනා කරන තියෙන විදිහට මේ ඉඩම් වල නිරවුල් අයිතිය භුක්තිය පමණක් නෙමෙයි, ඒ අයිතිය මේ පුද්ගලයන්ට ලබා දුන්නොත් ඔවුනට දැන් හැකි වෙනවා මේ ඉඩම් අවශ්‍ය නම් බැංකුවකට අපේකට තියලා ණය මුදලක් ලබා ගන්න. එහෙම නැත්නම් මේ ඉඩම විකුණලා තමන් මුදලක් ලබාගෙන ඒ මුදලෙන් තමන්ට අවශ්‍ය දෙයක් කරන්න. නමුත් රටේ තියෙන නීතිය අනුව නම් මේ ඉඩම් ඒ ඔප්පු ලැබුණට ඒ පුද්ගලයන්ට විදේශීය සමාගම් වලට නම් විකුණන්න අවස්ථාවක් නැහැ. මොකද දැනට රටේ තියෙන නීතිය අනුව එවැනි විධිවිධානයක් නැහැ ලංකාවේ ඉඩමක් කිසිම විදේශිකයෙකුට පැවරීම සඳහා.
දැන් මේ අපි දකිනවා මේ එළඹෙන ජනාධිපතිවරණයත් එක්ක මේක විශාල වශයෙන් දේශපාලනික කාරණාවක් බවට පත්වෙමින් යන ආකාරය. අපි කතා බහ කරන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාව පුරා විශාල උනන්දුවක් ඇති වෙලා තියෙන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් MCC ගිවිසුම සම්බන්ධව. දැන් නම් ඇත්තටම මම දැනගන්න කැමතියි මේක මේ කාගේ ඌමනාවක් මත ඇති වුණු ගිවිසුමක්ද කියලා. මොකද මේ පිළිබඳව ශ්‍රී ලංකාවෙන් බොහෝ විද්වතුන් ඇතුළු දේශපාලකයන් සහ සමාජ ක්‍රියාකාරීන් අදහස් දක්වද්දී මාහට වැටහුණු කාරණාවක් තමයි කවුරුත් දන්නේ මේක කොහොමද ආරම්භ වුණේ කියලා. ඒ ආරම්භයේ නොදැන බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කරන වගක් මට පෙනියනවා. අපි ටිකක් ආරම්භයේ පිළිබඳවත් අදහස් විමසා බැලීමක් සිදු කළොත් වටිනවා කියලා මට හිතෙනවා. මොකද මේ සම්බන්ධව නිරවුල් අවබෝධයක් අපේ ජනතාවට ලබා දීම උදෙසා අපිට මේ කොහොමද මේ සම්බන්ධව තොරතුරු වාර්තා වෙන්නේ යමල්?
ඔව් විලක්ෂ, ඇත්තටම මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන මේ සංකල්පය ආරම්භ වුණේ 2004. ඒ 2004 ආරම්භයත් එක්කලා එවකට තිබූ ශ්‍රී ලංකා රජය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ රජය එවකට ඕන් ඇමරිකාවෙන් ඉල්ලුම් පත්‍රයක් දම මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ මුදලක් ඒ ප්‍රධානයක් ලංකාවටත් ලබා දෙන්න කියලා. නමුත් ඒ 2004 වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුව පරාජය වීමත් පසුව මේ කාරණාව එතනින් යටපත් වුණා. නමුත් ඒක වැඩි කල යටපත් වෙලා තිබුණේ නැහැ. ඊට පසුව ජනාධිපති ඩූරයට පත් වෙච්ච මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවත් මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ප්‍රධානයක් ලබා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තා. ඒ අනුව ඔහු වොෂින්ටන් නුවරට යවුවා. එවකට ඔහුගේ විදේශ අමාත්‍ය මංගල සමරවීර ගිහිල්ලා ඒ සාකච්ඡා කරලා ඊට පස්සේ 2007 අවුරුද්ද වෙනකොට මහින්ද රාජපක්ෂ නැවතත් ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන අවස්ථාවේදී ඒ සමුළුව ආමන්ත්‍රණය කරාට පස්සේ වොෂින්ටන් නුවරට ගිහිල්ලා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරලා ශ්‍රී ලංකාවට මේ ප්‍රධානය ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතුව කටයුතු කළා. නමුත් ඒ අවුරුද්දේ අගභාගයේ වෙනකොට මහින්ද රාජපක්ෂ වොෂින්ටන් නිව්යෝක් නුවරට යන්න කලින් ඇමරිකාව දන්වා සිටියා ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වයත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත් එවකට මතුවෙච්ච අර්බුදකාරී තත්ත්වය නිසා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ප්‍රධානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබලා නැtei කියලා. නමුත් ඒ තත්ත්වය එසේ තිබුණත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවත් දිගින් දිගටම උත්සාහ කරා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ප්‍රධානය ලබා ගන්න. නමුත් ඒකට හැකියාවක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම මේ ප්‍රධානය ලබා ගැනීමට ඒ ලබා ගන්න ඕනෑම රටක ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිර්ණායකවලට යටත් වන්නට අවශ්‍ය වන නිසා, විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේ කටයුතු සම්බන්ධයෙන් ඒ කරුණු සම්පූර්ණ කරලා තියෙන රටවලට පමණයි මේ විදිහට මේ මිලෙනියම් චැලෙන්ජ් ප්‍රධානය ලබා ගන්න පුළුවන්. පසුව 2015 පත්වෙන අලුත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ආණ්ඩුවත් නැවතත් උත්සාහ කරා මේ මිලේනියම් චැලෙන්ජ් ප්‍රධානය ලබා ගන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඍජුවම ඇමරිකාවෙන් කීප අවස්ථාවකදීම මේ කාරණාව සම්බන්ධයෙන් ඉල්ලීම් කළා තිබුණා. ඒ අනුව 2017 විතර වගේ වෙනකොට තමයි නැවතත් මේ කාරණාව පිළිබඳව දෙපාර්ශ්වයේ අතර එකඟතාවයක් ඇති වෙලා ශ්‍රී ලංකාව ව්‍යාපෘති හඳුන්වාගෙන මේ ව්‍යාපෘති සඳහා මෙතරම් මුදලක් ලබා ගැනීම ඒ ඉල්ලුම කරලා තිබුණේ. අතරම මේක ලැබෙන්නට තිබුණේ ගිය අවුරුද්දේ අවසාන වෙනකොට මේක ලැබෙන්න තිබුණා. නමුත් ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඇති වෙච්ච ඒ ආණ්ඩුව පෙරලීමත් සමග නැවතත් මේ මිලිනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඒ දින ප්‍රධානය ආයමත් ඔවුන් අත්හිටවන්න තීන්දුව කරා. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රනිල් වික්‍රමසිංහගේ රජය නැවතත් බලයට පත් කර ගැනීමෙන් පසුව තමයි මේ කාරණාව නැවතත් කරලියට එන්නේ. ඒ අනුව මාස ගානක් මේ සාකච්ඡා කිරීමෙන් පසුව තමයි අවසානයේදී ගිය සතියේ කැබිනට් මණ්ඩලය විසින් මේ කිවිසුම අත්සන් කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නේ. නමුත් ඒ අනුමැතිය ලබා දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්වයි. කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසුව දැන් මේක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත කර ගැනීමට නියමිතයි. එසේ බහුතරයෙන් සම්මත කරගත්තොත් පමණයි අත්‍තරම ශ්‍රී ලංකාවට මේ ප්‍රධානය ලබා ගන්න පුළුවන් වෙන්නේ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ඊළඟ අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීම දෙසැම්බර් මාසයේ මුල් කාලයේ පැවැත්වීමට නියමිතයි. එතකොට ඒ වෙනකොට ශ්‍රී ලංකාවට අත්‍තරම මේ ප්‍රධානය ලැබෙනවද නැද්ද කියන කාරණේ තීන්දුව වෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේක මොන කොන්දේසි යටතේ සම්මත කරනවද කියන කාරණාව අනුවයි.
දැන් අපට පැහැදිලි වීමක් සිද්ධ වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේක මේ ශ්‍රී ලංකා රජයේ විසින් ඉල්ලීමකින් අනතුරුව ඇමරිකාවෙන් ලත් ප්‍රධානයක් විනා ඇමරිකානු බලපෑමක් හෝ ඇමරිකානු මැදිහත්වීමක් නොවන වගට ඇතම් බොහොම ස්තුතියි අමලේ සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් අපිට සිදු කිරීම වෙනුවෙන්. දැන් මේ මං ටිකක් හොයලා බැලුවා අමල්, දැන් ඇමරිකාව මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන මේ ප්‍රධානය තව මොන වගේ රටවල් වලටද දීලා තියෙන්නේ කියලා. ඇත්තටම අපිට රටවල් 30 ගානක තොරතුරු හමු වෙනවා, රටවල් 37ක් විදිහට. මේ රටවල් බොහොමයක් බැලුවම ඔබ අර කලිනුත් මේ සාකච්ඡාවේ මුල භාගයේදී ප්‍රකාශ කරපු ආකාරයට මේ ආර්ථික වශයෙන් මේ දුර්වල රටවල් වලට තමයි මේක ප්‍රදානය කරලා තියෙන්නේ. දැන් බර්කිනා ෆාසෝ, එතකොට අයිවරි කෝස්ට්, ගානාව, ලෙසතෝ, ලයිබීරියාව, මැඩගස්කරය, මලාවි, එතකොට අපි ආසියානු පැත්තෙන් ගත්තොත් ඉන්දුනීසියාව, පිලිපීනය, මොංගෝලියාව, නේපාලය, වනවාටු, මේ වගේ මේ ඉන්දු ශාන්තිකර කලාපීය රටවලුත් අපිට හමු වෙනවා. ඒ වගේම නිකරගුවාව වගේ මේ වගේ මේ දකුණු ඇමරිකානු මධ්‍යම ඇමරිකානු රටවලුත් අපිට හමු වෙනවා. දැන් මේ වගේ මේ ආර්ථික වශයෙන් දුර්වල රටවල් තෝරාගෙන මෙවැනි රටවල් වලට මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ප්‍රදානය කිරීම සඳහා ගිවිසුම් වලට එළඹීමේ ඇමරිකානු පරමාර්ථය මොකක් වගේ වෙන්න පුළුවන් කියලා අපිට ආකල්පයක් ඇති කරගන්න පුළුවන් තමයි.
ඔව් දිරික්ෂ, මේකට මේ සම්බන්ධයෙන් ඇත්තටම දේශපාලනික වශයෙන් තමයි අපිට මේක බලන්න වෙන්නේ. මොකද විශේෂයෙන්ම මේ ගිවිසුමට විරුද්ධ උදවිය පෙන්වා දෙන කාරණාවක් තමයි කිසිම කෙනෙක් කිසිම දෙයක් නොමිලේ ලබා දෙන්නේ නැහැ කියලා. එතකොට දැන් ඒ තර්කයේ අනුව ඔවුන් කියන්නේ ඇමරිකාවේ තමන්ගේ අධිකාරීත්වය, එහෙම නැත්නම් තමන්ගේ ඒ ආධිපත්‍ය වැතිරවීමට විශේෂයෙන්ම ආසියානු කලාපයේ තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන්, එහෙම නැත්නම් තමන්ගේ තියෙන තමන්ට කරන්න පුළුවන් බලපෑම සම්බන්ධයෙන් මේ විදිහට තුන්වන ලෝකේ රටවල් වලට මේ විදිහ ආධාර දෙනවයි කියලා. ඉතින් අපිට ඒ තර්කයම පාවිච්චි කරන්න පුළුවන් අනෙකුත් රටවලින් ලැබෙන ප්‍රධානයන් සම්බන්ධයෙන්. මොකද ශ්‍රී ලංකාව බැලුවොත් ශ්‍රී ලංකාවට බොහොම විශාල වශයෙන් ජපානයෙන් ආධාර ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම 80 දශකයේදී ශ්‍රී ලංකාවේ වරාය දියුණු කිරීම සඳහා ජපානයෙන් ආධාර ලැබිලා තියෙනවා. ඉතින් මෑත කාලයේදී අපිට ප්‍රධාන ලැබිලා තියෙනවා චීනෙන් ලැබිලා තියෙනවා, ඉන්දියාවෙන් ලැබිලා තියෙනවා. ඔය දේශපාලනික වශයෙන් ඔබ කිව්වා වගේම බොහොම චෝදනා එල්ල වෙනවා. ඇමරිකාව මේක සත්භාවයෙන් දෙන මුදලක් නෙමෙයි, මේක ඔවුන්ට යටි අරමුණක් තියෙනවා. ඔවුන්ගේ උපායශීලී එහෙම නැත්නම් අපි කියන මේ ස්ට්‍රැටජික් ඉන්ටරෙස්ට් එකක් මේ කලාපේ, ඉන්දියා සාගර කලාපේ ඔවුන්ට වෙනත් පරමාර්ථයක් තියෙනට පුළුවන් කියලා. නමුත් අපි බැලුවොත් දිල්ලුක්ෂ මේ විදිහට දැන් ඔබ කිව්වා වගේ මේ ප්‍රධානය ලැබපු අනෙකුත් රටවල් බැලුවොත් ෆිලිපීනයට මේ විදිහට ප්‍රධානයක් ලැබලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා ඔවුන් මේ මිලිනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඒ වැඩපිළිවෙල අවසන් කරලා. නමුත් ඔවුන් ඒ වැඩපිළිවෙල අවසන් කළාට ඔවුන් ඒකෙන් ප්‍රතිලාභ ලැබුවට අපි දැන් කවුරුත් දන්නවා ෆිලිපීනයේ වගේ රටවල් එතරම් ඇමරිකාවට පක්ෂපාත නැඹුරුවක් තියෙන රාජ්‍යයන් නෙමෙයි. විශේෂයෙන්ම ඩියුටර්ටේ ජනාධිපතිවරයා බැලුවොත් ඌ ඇත්තටම සමහර වෙලාවට ඇමරිකාවේ ජනාධිපතිවරුන්ට ඉතාමත් පරුෂ වචනයෙන් ප්‍රසිද්ධියේ කතා කරන තත්ත්වයටත් පත් වෙලා තියෙනවා. ඉතින් එසේ ඇමරිකාවෙන් ඒ විශාල අරමුදලක් ලබාගෙන ඒක සාර්ථක වේ වැඩපිළිවෙල අවසන් කරලා ඔවුන් ඇමරිකාවට ගැති වෙච්ච බවක් නම් අපිට ප්‍රායෝගිකව පෙන්න්නේ නෑ. නමුත් දේශපාලනික වශයෙන් ඕනෑ කෙනෙකුට මං හිතන මේ චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. ඉතින් ඒක එවැනි චෝදනාවක් එල්ල කරපුවහම බලන්න පුළුවන් ඊට කලින් අවස්ථාවල ශ්‍රී ලංකාවේදී මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන් අපි බැලුවොත් 90 දශකයේ මුල් කාලයේදී ශ්‍රී ලංකාවේ යෝජනාවක් තිබුණා වොයිස් ඔෆ් ඇමරිකා, එහෙම නැත්නම් ඇමරිකානු හඬ ගුවන් විදුලියේ කෙටි තරංග මධ්‍යස්ථානයක් ඉරණවිල ස්ථාපිත කරන්න අක්කර 200ක වගේ භූමියකදී. ඒකදී බොහෝ අය කිව්වා ඒ එවැනි දෙයක් වොයිස් ඔෆ් ඇමරිකා සම්ප්‍රේෂණාගාරයක් ලංකාවේ ස්ථාපිත කරපුවාම ඒක ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් වෙනවා, ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ස්වෛරීභාවයට විශාල තර්ජනයක්, ඇමරිකාවේ හමුදාව ලංකාවේ ලගිනවා මේකෙන් පස්සේ, ඇමරිකාව ලංකාව රහස් තොරතුරු සොයන්නට මූලස්ථානයක් කේන්ද්‍රයක් කරගන්න මේ වගේ විශාල චෝදනා තිබුණා. නමුත් ඔවුන් අවුරුදු ගාණක් මේ සම්ප්‍රේෂණාගාරය පාවිච්චි කරලා ඒකේ වැඩකටයුතු කරලා, නමුත් ලෝකයේ මේ කෙටි තරංග ගුවන් විදුලිය භාවිතය එන්න එන්නම අඩුවීමත් සමගම 2017 වසර වෙනකොට ඒ ඉරණවිල ඔවුන්ගේ තිබිච්ච ඒ සම්ප්‍රේෂණාගාරය සම්පූර්ණයෙන්ම බසලා දාලා ඒ භූමියේ ඔවුන් ඇති කරපු ගොඩනැගිලි සහ ඒ විදුලි උත්පාදන යන්ත්‍ර සහ අනෙකුත් සියලුම උපකරණ යාන වාහන සියල්ලම ශ්‍රී ලංකා රජයට බාර දීලා ඔවුන් ගිහිල්ලා තියෙනවා. ඉතින් 90 දශකයේ අපි ඒ කතා ඇහුවලා අහලා දැන් බලපුවහම තේරෙනවා එවැනි අපි අර මුලින් අපි තිබිච්ච බය ඇත්තටම ඒකට පදනමක් නොතිබිච්ච බව පසු අපිට තේරුම් ගිලා තියෙනවා. දැන් ඇත්තටම ශ්‍රී ලංකාවට අභියෝග වෙලා තියෙන මේ ඉඩම ඉරණවිල ඉඩම මේක ඇමරිකන් හඬට ලබා දෙනකොට විශේෂයෙන්ම පූජකවරුන් ඒ ප්‍රදේශයේ හිටපු බිෂොප්වරයා පවා පාරට බැහැලා මේකට විරුද්ධතාවය පෑවා. නමුත් අද ඇත්තටම ඒ ඉඩම නැවතත් ශ්‍රී ලංකා රජයට ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට ලබා දීලා තියෙනවා. මහා භාණ්ඩාගාරයට අවශ්‍ය ඕනම පොදු කටයුත්තක් සඳහා ඒක පාවිච්චි කරන්න. එහෙම බලපුවාම අපිට හිතන්න පුළුවන් සමහර විට මේ අපි බිල්ල මැව්වට ඒ බිල්ලා හිතන තරම්ම භයානකත් නැහැයි කියලා. මෙතන සාධාරණ සැකයක් එන්නත් පුළුවන් සමහර කෙනෙකුට මේ ඇයි යම් රටක් මොකටද මේ වැනි විශාල මුදලක් නොමිලේ ලබා දෙන්නේ කියලා. නමුත් අපි මේක බැලුවොත් ශ්‍රී ලංකාවට මේ මුදල ඉතාමත්ම විශාල මුදලක් වුණාට අපි ජාත්‍යන්තර වශයෙන් බැලුවොත් නම් ඔවුන් අනෙකුත් රටවලට ලබා දෙන ප්‍රධානයත් එක්ක සංසන්දනය කරපුවාම ඒක තරම් විශාල ලොකු මුදලකුත් නෙමෙයි.
දැන් එතකොට ලංකාවේ නැහෙන තවත් කතාවක් තමයි බොහෝ විද්‍යුතුන් අදහස් ප්‍රකාශ කිරීමේදී කරනවා ඇතැම් රටවල් වල මේක මේ ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම ඔවුන් මැඩගස්කරය වගේ රටවල් හඳුන්ලා දෙනවා. දැන් එතනදී ඇමරිකාව අසාර්ථක වෙලා තියෙනවා රටවල් වලින් නැති වුණු විශාල විරෝධතා හමුවේ කියලා. මොනවද මේ ක්‍රියාත්මක වීමට නොහැකි වුණු රටවල් මේ MCC ගිවිසුම?
ඔව් දිවිශව කිව්වා වගේ විශේෂයෙන්ම හුඟක්ම දුප්පත් රටවල බුර්කිනා ෆාසෝ වගේ රටවල් වල මේක ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා බොහොම දුෂ්කරතාවයන් ඇති වෙලා තියෙනවා. මොකද ඒ ප්‍රදේශවල වෙලා තියෙන්නේ දැන් විශේෂයෙන්ම බුර්කිනා ෆාසෝ වගේ තැන්වල මේ ඉඩම් සම්බන්ධයෙන් කරපු සංවර්ධන කටයුතු වලදී බොහෝ අවස්ථාවලදී වෙලා තියෙන්නේ ඒ ප්‍රදේශ සංවර්ධනය වෙනවත් එක්කලා ඒ ඉඩම් හිමියන් තමන්ගේ ඉඩම් විදේශ සමාගම් වලට විකුණලා තමන් රටේ තියෙන ඉඩම් විදේශිකයන්ට ලබා දීමේ වැඩපිළිවෙලක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම දැන් එවැනි බියක් ලංකාවේ අයත් මතු කරා. ඒක සාධාරණ වෙන්නත් පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ ඒ සඳහා වෙනම නීතියක් පනවලා තියෙන නිසා එවැනි අවදානමක් ශ්‍රී ලංකාවේ වීමේ හැකියාවක් නැහැ. අනිත් කාරණාව තමයි දැන් මේ මිලිනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් අපිට කියන්න බෑ මේ රටවල් අසාර්ථක වුණයි කියලා. නමුත් සමහර ස්ථානවලදී ඔවුන් ඒ බලාපොරොත්තු වෙච්ච කාලවකවානු තුලදී ඒ ඉලක්ක සපුරා ගන්නට නොහැකි වෙච්ච අවස්ථා තමයි තියෙන්නේ. බොහෝ අවස්ථාවලදී ඒ රටවල් අඩු ආදායම් ලබන රටවල් වල තමයි ওই ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. නමුත් ඇත්තටම ශ්‍රී ලංකාව අද මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය බලපුවම මේ බොහෝ අප්‍රිකානු රටවල් වලටත් ලතින් ඇමරිකානු රටවල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජීවන මට්ටම අනෙකුත් රටවලට වඩා ඉහළ තත්ත්වයකයි තියෙන්නේ. හැබැයි ඒ එක්කම දිරුක්ෂි ඒකත් ලංකාවට අවාසි වෙන තත්ත්වයක් මතුවලා තියෙනවා. මොකද අපි මේ මිලේනියම් චැලෙන්ජ් ප්‍රධානය ලබා ගැනීම තවත් ප්‍රමාද කරොත් අපි තව අවුරුද්දක් යනකොට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම තවත් වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙන්නේ. ඒ ඒක පුද්ගල ආදායම එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වුණාට පස්සේ ශ්‍රී ලංකාව මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ප්‍රධානය ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ නැහැ. අපි ඒකට අපිට ඒක නොසුදුසුකමක් වෙනවා. ඉතින් මේ දැන් තියෙන ආදායම් මට්ටම එක්ක තමයි අපිට මේ ප්‍රධානය ලබා ගන්නට ඒ සුදුසුකම ලැබිලා තියෙන්නේ. නමුත් අපේ ඒක පුද්ගල ආදායම තව ඩොලර් 100කින් 200කින් වැඩි වුණොත් අපිට මේක ලබා ගන්න තියෙන හැකියාව අවම වෙන්න පුළුවන්.
දැන් නම් ඊළඟ කාරණාව තමයි මේ අවුරුදු 5කට ක්‍රියාත්මක වීමට නියමිත මේ MCC ගිවිසුමේ මේ මුදල් ප්‍රධාන කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් ඩොලර් මිලියන 480ක මුදල් ප්‍රදානයක් ලැබෙනවා කියලා කියන්නේ කොහොමද මේ මුදල් ප්‍රදාන ලැබීමේ ක්‍රියා පරිපාටිය මේ ගිවිසුමට අනුකූලව?
දිලක්ෂ දැනට තියෙන විදිහට මේක අවුරුදු පහකින් අවසන් වෙනට නියමිතයි. මේ ඇත්තටම මේ ඕන් ලබා දෙනවයි කියන ඩොලර් මිලියන 480 මේ එකපාරට අපේ බැංකුවකට ලබා දෙන ප්‍රදානයක් නෙමෙයි. මේක කොටස් වශයෙන් ඒ අවුරුදු පහ ඇතුළතදී අපේ අපි ලබා ගන්නා ඒ ව්‍යාපෘතිවල ප්‍රගතියට සාපේක්ෂව තමයි ඔවුන් ඒ ප්‍රගතියට අනුරූපව තමයි මේ මුදල් ඔවුන් මුදා හරින්නේ. ඉතින් ඒ අවුරුදු පහ අවසාන වෙනකොට මේ වැඩේ අවසානයි. ඊට පස්සේ එතනින් එහාට ඒකේ වගකීම එහෙම නැත්නම් මේවා පවත්වාගෙන යාමේ මොන නරත්තු කිරීමේ වගකීම බාර වෙන්නේ ශ්‍රී ලංකා රජයට, ශ්‍රී ලංකාවේ ජනතාවටයි. දැන් එවැනිම දේවල් තමයි දැන් ෆිලිපීනේ වගේ සිද්ධ වෙලා තියෙන්නේ. ඔවුන් මේ කටයුත්ත කරලා දැන් අවුරුදු දෙකක් වෙනවා ඒ ව්‍යාපෘති අවසන් කරලා. ඉතින් මේක කෙටිකාලීන ව්‍යාපෘතියක්. ඒ අවුරුදු පහ ඇතුළත අපි කළාට පස්සේ ඒවා ඊට පසුව පවත්වාගෙන යාමේ වගකීම බාර වෙන්නේ ශ්‍රී ලංකා රජයටයි.
අමල් දැන් අපි දැක්ක පසුගිය සතියේදී මේ ශ්‍රී ලංකාව තුළ මේක මේ කැබිනට් මණ්ඩලය තුළත් විශේෂයෙන් කතාබහට ලක් වෙනවා. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා කැබිනට් එකේදී ප්‍රකාශ කළ තිබුණයි කියලා අපිට ආරංචි වුණා මේක මේ ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. මම දැනගන්නට කැමතියි අතර මේ MCC ගිවිසුම මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සම්මත වීමේ ක්‍රියා පරිපාටිය කොයි ආකාරයෙන් සිදුවන්නට නියමිතයිද කියලා.
දිලක්ෂ මේක දැන් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළාට පස්සේ මේක විවාදයකට ලක් කළා. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයෙන් සම්මත වීමට නියමිතයි. ඒ සම්මත වුණාට පස්සේ තමයි මේක අත්සන් ද්විපාර්ෂික ගිවිසුමක් හැටියට අත්සන් කරන්න ශ්‍රී ලංකා රජයට බලයක් ලැබෙන්නේ. එතෙක් මේ ගිවිසුම ඒ කෙටුම්පතක් හැටියට පමණයි පවතින්නේ. දැන් මේ ගිවිසුම සම්බන්ධයෙන් නොයෙකුත් විරෝධතාවයන් විවිධ පක්ෂ වලින් ලැබිලා තිබුණා. මේක ඇත්තටම රටේ ස්වෛරීභාවයට හානි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඇමරිකාවේ යුද කඳවුරක් බවට පත්වීමේ අවධානය තිබුණා. ඒ වගේ බොහොම භයානක විදිහට මේකට විරෝධයක් මතුවලා තිබුණා. ඉතින් ජනාධිපතිවරයාගේ යෝජනාවක් තිබුණේ මේ කාරණාව සම්බන්ධයෙන් තවත් සාකච්ඡා කරලා මේක පාර්ලිමේන්තුවට යොමු කරලා ඊට පස්සේ මේක සම්මත කරගන්න කියලා. ඉතින් මේ MCC එකඟතාවය අනුව ඇමරිකාවත් බලාපොරොත්තු වෙන්නේ මේක පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව මේ රාජකාරිය කරන්න. මොකද මේක ඉතා මේ වගේ ප්‍රධානයක් සම්බන්ධයෙන් ඔවුන්ට ඒක සම්පූර්ණ නිත්‍යානුකූල භාවයක් අවශ්‍ය නිසා මේක එක පුද්ගලයෙක්ගේ අස්සනෙන් කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. නමුත් ඒ එක්කම මේක පාර්ලිමේන්තුවට යොමු කිරීමේ තවත් අදහසක් තියෙනවා දිලක්ෂ. මොකද එතකොට යම් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා මේ ගිවිසුම සම්බන්ධයෙන් ඔවුනට ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳ විචිකිච්ඡාවක් තියෙනවා නම් කරුණු දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි උසාවියට මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳ පෙත්සමක් ගොනු කරලා මේකේ ශ්‍රී ලංකාවට අවාසිදායක කරුණු තියෙනවා නම් ඒවා පිළිබඳව අධිකරණ නියෝගයක් ලබා ගන්නට පුළුවන්. ඒ එක්කම පාර්ලිමේන්තුවේ පක්ෂවලට විවිධ පක්ෂවලටත් අවස්ථාවක් ලැබෙනවා මේ ගිවිසුමේ ඔවුන්ගේ අදහස් යොමු කරලා දැනට මේ කෙටුම්පතේ තියෙන යෝජනා ඒවා සංශෝධනය කරන්නට අවශ්‍ය නම් ඒ අවශ්‍ය සංශෝධන ලබා දෙන්න. රජය ඒවා පිළිගන්නවා නම් ඒ සංශෝධන ඇතුළත් කරන්නට පුළුවන්. එතකොට ඉදිරියේදී අර මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ තියෙන අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමට එන ලබන මාසේ තියෙන රැස්වීමට ඒක යොමු කරන අවස්ථාවක් ලැබෙනවා. ඒ එක්කම රටේ ජනතාවටත් අවස්ථාවක් ලැබෙනවා. මේක ගැසට් පත්‍රයක් මගින් ජනතාවට ප්‍රසිද්ධ කළාට පස්සේ ඒ ගැසට් එක අරගෙන ඕන කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේක අභියෝගයට ලක් කරන්න පුළුවන්. අපි දැනගන්න තියෙන දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ලැබිලා තියෙනවා. ඒව තාම පරීක්ෂණයට යොමු කරලා නැහැ. ඒ යොමු කරන්නට ඉඩ තියෙනවා. අපි දැනට කියන්නට බෑ ශ්‍රේෂ්ඨාධිකරණය මේ පෙත්සම පිළිගනීවිද නැද්ද කියලා. නමුත් කෙසේ වෙතත් ජනතාවට පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරාට පස්සේ ඒ නීතිමය ඉඩ ප්‍රස්තාව තියෙනවා. මේක නැවතත් අධිකරණයේ අභියෝගයට ලක් කරන්න.
එතකොට අමල් මේ MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මේ ගිවිසුම් මගින් යම් යම් සීමා පනවල තියෙනවද මේ මුදල් වියදම් කිරීමේ කාර්යාවලියට හා සම්බන්ධව?
ඔව් දිලක්ෂ, මෙතන ඇත්තටම සීමා කීපයක්ම තියෙනවා. එකක් තමයි මේ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් ලැබෙන මුදල ශ්‍රී ලංකා රජයට ඕන ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. අර අපි මුලින් කිව්වා වගේ හඳුනාගත්ත ව්‍යාපෘති දෙකට පමණයි පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව කිසියම් විදිහකින් මේ මුදල ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම වෙනුවෙන් එහෙම නැත්නම් පෞල් සංවිධාන කටයුතු වලට මේවා යොදන්න බෑ කියලා තියෙනවා. මොකද ඇමරිකාවේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඔවුන් ගබ්සා කිරීමට විරුද්ධයි. ඒ වගේම පෞල් සංවිධාන කටයුතු වලටත් විරුද්ධයි. ඉතින් විශේෂයෙන්ම ගබ්සා කිරීම, එහෙම නැත්නම් වන්දකරණය කිරීම, අන්න එවැනි දේවල් වලට කිසිසේත්ම මේ මුදල් පාවිච්චි කරන්න බෑ කියලා තියෙනවා. තවත් කොන්දේසියක් තියෙනවා, පරිසරයට හානියක් වෙන ව්‍යාපෘති මේකෙන් කරන්නට බෑ කියලා. විශේෂයෙන්ම ගස් කපන වැඩ, අන්න ඒ වගේ දේවල් වලට මේ ව්‍යාපෘතිය මුදල් පාවිච්චි කරන්න බෑ. ඒකම තවත් විශේෂ කොන්දේසියක් තමයි, ශ්‍රී ලංකාව මේ මුදල් ලබාගෙන කරන ව්‍යාපෘතියකින් ඇමරිකාවේ පුරවැසියන්ට, ඇමරිකාවේ රස්සාවල් කරන අයට තමන්ගේ රස්සාවට තර්ජනයක් නොවන කාරණා විය යුතුයි. ඒකෙන් මෙතනින් අදහස් කරන්නේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන සුවිශේෂ භාණ්ඩයක් හෝ සේවාවක් තියෙනවා නම් ඒ සේවාවන් වලත් එක තරංගකාරීව ඒ සේවාන් වලට අභියෝග කරන සේවාවන් හෝ භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා මේ මුදල් වලින් ආරම්භ කළ කිරීම වැරදි කියලා. ඉතින් ඒ ප්‍රධාන කොන්දේසිය වලට යටත්ව තමයි මේ මුදල් පාවිච්චි කරන්නට හැකියාව තියෙන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකාව තව බැඳී සිටිනවා ශ්‍රී ලංකාවේ නීතිවල, යම්කිසි විශේෂම මේ ඉඩම් පිළිබඳ නීතියේදී කාන්තාවන්ට දැනට සිදුවන අසාධාරණේ, විශේෂයෙන්ම භුක්තිය සම්බන්ධයෙන් මේ රජයේ ලැබෙන ඉඩම් ප්‍රධානයන් වල පියාට පසුව ඒවායේ භුක්තිය පිරිමි දරුවෙකුට පමණක් යන්න කියලා දැනට තියෙන නීති වෙනස් කරන්න ඕනේ කියලා තියෙනවා. ඒ නීති වෙනස් කරන්න කියලා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඒක කාන්තාවන්ට සහ පිරිමින්ට වෙන්වෙන් නීතියක් නැතුව කාන්තාවන්ටත් පිරිමින්ටත් එක හා සමාන ලෙස ඒ ඉඩම් භුක්තිය සම්බන්ධයෙන්, මින් ඉදිරියට ඉඩම් භුක්තිය සම්බන්ධයෙන් කාන්තාවන්ටත් පිරිමින්ටත් එකසේ සලසන විදිහේ නීති සකස් කරන්න ඕනේ කියලා ඒ කොන්දේසියක් මත තමයි, ප්‍රධාන කොන්දේසි හතර මත තමයි මේ ප්‍රධානය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ.
අපි දැන් මේ අද කතා බහ කරමින් සිටින්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාව තුලත් විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාව තුලත් විශාල උනන්දුවක් ඇති වෙලා තියෙන, කතා බහක් ඇති වෙලා තියෙන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධව, MCC ගිවිසුම සම්බන්ධව. ඇයි ඇමරිකාව මෙවැනි වූ ගිවිසුමක් සඳහා ශ්‍රී ලංකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒ වගේම මේ ගිවිසුම් මගින් සිද්ධවන්නට නියමිත වන්නේ කොයි වගේ කාරණාද ශ්‍රී ලංකාව තුල කියන කාරණා සම්බන්ධව කරුණු නිරවුල් කර ගැනීමක්. ඒ සඳහා අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා සිටින්නේ AFP ප්‍රවෘත්තිජාලයේ ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, දැන් මම ඊළඟට දැනගන්නට කැමතියි, දැන් මම දකිනවා ඇතැම් වෙලාවට මේ MCC ගිවිසුම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමේදී ඇතැම් සාකච්ඡාවලදී මේ MCC ගිවිසුමත් ඇක්සා ගිවිසුමත් ඒ වගේම තාමත් අසංකල නැති වුණත් සෝෆා ගිවිසුම සම්බන්ධවත් යම් කරුණු හෙළිදරව් කිරීම සිදු වෙනවා. එහෙනම් මම විශ්වාස කරනවා ඇත්තටම මේ ඇක්සා ගිවිසුම, සෝෆා ගිවිසුම සහ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන මේ ගිවිසුම් තුනේ පරමාර්ථ මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් ටිකක් නිරවුල් කිරීමක් සිදු කරන්න. ඔබට පුළුවන් ද ඒ සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න? මම
දිරක්ෂය ඇත්තටම මේ හුඟක් දෙනෙක් මේක MCC ගිවිසුමත්, MCC වැඩපිළිවෙලත්, ඒ වගේම මේ ඇක්සා කියන නැත්නම් ඇක්විසිෂන් ඇන්ඩ් ක්‍රොස් සර්විසිං ඇග්‍රීමෙන්ට් කියන එකත්, ඒ වගේම සෝෆා ස්ටේටස් ඔෆ් ෆෝසස් කියන ඒ ගිවිසුමත් මේ තුනම එකට පටලවා ගන්නවා. දැනට ශ්‍රී ලංකාවේ ඇක්සා හෝ සෝෆා කියන කිසිම ඒ යුදමය ගිවිසුමක් ශ්‍රී ලංකාවයි ඇමරිකාවයි අතර දැනට නැහැ. මෙවැනි ගිවිසුමක් තිබුණේ ගිය ආණ්ඩුව කාලේ, එතරම 2007 අවුරුද්දේදී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් හැටියට ඇමරිකාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරා, මේ ඇක්සා ගිවිසුම. ඒක අවුරුදු 10කට ක්‍රියාත්මක වුණා. ඒ ගිවිසුම අවසන් වුණාට පස්සේ නැවතත් ඒ අලුත් කිරීම සඳහා යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ කාරණාව සම්බන්ධයෙන් මේ වෙනකොට ශ්‍රී ලංකා රජයත් ඇමරිකාවත් අතර සාකච්ඡා වෙමින් පවතිනවා. ඒකට සමහර දේශපාලන පක්ෂ විරෝධය පාලා තියෙනවා. ඒ නිසා ඒ කාරණාව තවමත් දෙරටම එකඟ වෙනවා තමන්ගේ යුද හමුදාවන්ට අවශ්‍ය සේවා භාණ්ඩ හා සේවා සැපීමේදී යම්කිසි එකඟතාවයක් ඇති කරගන්න. ඒ තමයි ශ්‍රී ලංකාවේ හමුදාව යම්කිසි විදියකට ඇමරිකාවේ ගුවන් තොටුපළකට හෝ එහෙම නැත්නම් ඇමරිකාවේ වරායකට ළඟා වෙච්ච වෙලාවකදී ශ්‍රී ලංකාවේ හමුදාවට අවශ්‍ය සේවා හා භාණ්ඩ ලබා ගැනීමට, ඒ කියන්නේ අපි කියනවා වතුර අවශ්‍ය නම් කෑම බීම අවශ්‍ය නම්, ඒ වගේම නෞකාවක ගමන් කරන බටපිරිස්වලට අවශ්‍ය වෙනකුත් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට අවශ්‍ය නම් ඒවා ලබා දෙන්නේ කොයි ආකාරයෙන්ද, ඒවාවේ මිල ගණන් කොහොමද, ඒවා තීන්දුව කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ ඒ ගිවිසුමක්, ඒක ඇත්තටම ද්විපාර්ෂික යුදමය ගිවිසුමක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. මේ රටවල්වල කොහොමද එකිනෙකාට මේ එකිනෙකාගේ හමුදාවලට ඒ සේවා සපයන්නේ කියලා. ඉතින් ඒ එවැනි ගිවිසුමක් ශ්‍රී ලංකාව තිබුණා 2007 ඉඳලා 2017 වෙනකන් ඒ විදිහට ඒ ගිවිසුම ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ සෝෆා ගිවිසුම කියලා කියන්නේ ඇමරිකන් හමුදාවලට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ වරාය හරහා තුන්වන රටකට ගමන් කරන්න අවශ්‍ය නම් ඔවුන් ලංකාව හරහා යනකොට අත් කියන මේ ට්‍රාන්සිට් එකේදී කොයි ආකාරයෙන්ද ඔවුන්ට සේවා ලබා දෙන්නේ, මෙන්නට ඒ එකම ඔවුන්ට ලංකාවේ ලංකාව තුළ ඔවුන්ට පැමිණෙන්නටත්, ඒ වගේම ලංකාවේ විවේක ගැනීමේ කටයුත්තක් කරන්නට අවශ්‍ය නම් එහෙම නැත්නම් තමන්ගේ හමුදා මුර වෙනස් කරන, කියන්නේ එක අනුඛණ්ඩයක් වෙනුවට තව අනුඛණ්ඩයක් යවනව නම් ඒ පිරිසට ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ අවස්ථාව ලබා දෙනවා නම් ඒවා කොහොමද කරන්නේ කියන කාරණාව තමයි සෝෆා ගිවිසුමින් කරන්නේ. ඉතින් ඒ සෝෆා ගිවිසුම තාම ඇත්තටම දෙපාර්ශවයේම ඒ පිළිබඳ අවසාන එකඟතාවයකට ඇවිල්ලා නැහැ. ඒ පිළිබඳ සාකච්ඡා තිබුණා. නමුත් දැනට මතභේදයට තුඩු දීලා තියෙන කාරණාව තමයි මේ එක්සා කියන ගිවිසුම. ඉතින් මේ ගිවිසුම 2017 අවසාන වෙච්ච එක නැවත අලුත් කරන්නට, දීර්ඝ කරන්නට තියෙන යන සාකච්ඡාවේ තමයි බොහෝ විරෝධයක් මතුවලා තියෙන්නේ. මේ ඇමරිකානු හමුදාවට ශ්‍රී ලංකාවේ භූමිය ලබා දෙනවයි කියලා, ඒක ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ඒ වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා එහෙම චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. නමුත් මෙවැනි එක්සා ගිවිසුමක් අවුරුදු 10ක් ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒ එකම ඊට කලින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ ඇයත් මේ විදිහම ගිවිසුමක් 1994 අස්සම් කළ තිබුණා. ඒ ගිවිසුම තමයි පසුව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් හැටියට ඒක අලුත් කරලා තිබුණේ. ඉතින් දැන් ඒ ඉවර වෙච්ච ගිවිසුම අලුත් කරන්න ගිහිල්ලා තමයි දැන් මේ ආන්දෝලනාත්මක කටයුත්තක් වෙලා තියෙන්නේ. මේක මේ අලුත් ගිවිසුම මීට කලින් ඇමරිකාවට මීට කලින් ලබා දුන්නේ නැති වරප්‍රසාද අලුත් ආණ්ඩුව ලබා දෙනවයි කියන චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ වෙනකොට ඒ කාරණාවත් අවසානයක්, එහෙම නැත්නම් එකඟතාවයක් තවමත් ලබා ගන්නට බැරි වෙලා තියෙනවා.
අමල් දැන් අපි දකිනවා මේක ටිකක් පටලවාගෙන තියෙනවා කියලා. එක්සා සෝෆා සහ MCC, දැන් MCC පිළිබඳව කතාබහ කරද්දී, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මේ ගිවිසුම් පිළිබඳව කතාබහ කරද්දී නැගින තවත් කාරණාවක් තමයි ඔය කියන ආකාරයට මේ ඇමරිකානු නිලධාරීන්ට හමුදා කණ්ඩවලට ශ්‍රී ලංකාව තුළ මුක්තියක් හිමි වෙනවා කියලා, ශ්‍රී ලංකාවේ නීතියට ඕනි යටත් වෙන්නේ නැහැ කියලා. මේ කරුණු තියෙනවද MCC එකේ?
ඇත්තටම දිලෘක්ෂි, MCC එකේ නම් ඇමරිකානු යුද හමුදා සම්බන්ධයෙන් එකම වචනයක්වත් සඳහන් වෙලා නැහැ. ඇමරිකානු සෙබළුන්ට ශ්‍රී ලංකාවේදී මුක්තියක් ලබා දීම කෙසේ වෙතත් ඔවුන්ට ලංකාවට ඇතුළු වීමටවත් MCC ගිවිසුම අනුව කිසිම විධිවිධානයක් සපයලා නැහැ. නමුත් MCC ගිවිසුමේ වෙන මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් අපි මීට කලින් සාකච්ඡා කරා වගේ මේ MCC ගිවිසුමේ තියෙන ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා නිසියාකාරව සිද්ධ වෙනවද කියලා බලන්න ඒ සඳහා ඇමරිකානු නිලධාරීන් ලංකාවට එවීමට නියමිතයි. ඒ සිවිල් නිලධාරීන්ට ඔවුනට වීසා බලපත්‍ර ලබා දීම, ඔවුනට නිදහසේ තමන්ගේ රාජකාරිය කරන්න ඉඩ ප්‍රස්ථාන ලබා දීම, ඒ එක්කම ඔවුනට දැනට ඇමරිකානු රාජතාන්ත්‍රික නිලධාරීන්ට ලබා දෙන මුක්තිය ලබා දීමටත් එකඟතාවයක් අවශ්‍යයි කියලා මේ MCC ගිවිසුමේ සඳහන් වෙනවා. මේක ඇත්තටම දිල්දුක්ෂි දැනටමත් ක්‍රියාත්මක වෙන, අපි බැලුවොත් USAID, එහෙම නැත්නම් ඇමරිකානු ආධාර දෙන ඒ සංවිධානයේ ඒ නිලධාරීන්ට දැනටමත් ශ්‍රී ලංකාව ඒ තානාපති වරප්‍රසාද ලබා දීලා තියෙනවා. කොටින්ම කියනවා නම් මේ USAID ආයතනයේ නිලධාරීන් ඔවුන්ට DPL, එහෙම නැත්නම් මේ ඩිප්ලොමැටික් වාහන, ඒ කියන්නේ ඔවුන්ගේ වාහනත් අර රාජතාන්ත්‍රිකයන් වගේම ඩිප්ලොමැටික් හැටියට DPL නම්බර් ප්ලේට් ඇතිව ඔවුන්ට ලංකාව තුර ගමන් කිරීමට ඒ පහසුකම දැනටමත් ලබා දීලා තියෙනවා. ඒ USAID ආයතනයේ නිලධාරීන්ට ලබා දෙන ඒ රාජතාන්ත්‍රික වරප්‍රසාදම මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක යටතේ ශ්‍රී ලංකාවේ මේ ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා ලංකාවට එවන්න නියමිත ඒ විදේශිකයන්ට ලබා දීමට ලංකාව එකඟ වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම දැනටමත් ක්‍රියාත්මක වෙන දෙයක්, ඒක අලුත් දෙයක් නෙවෙයි. නමුත් හමුදා නිලධාරීන්ට මුක්තියක් ලබා දීම සම්බන්ධයෙන් මේ MCC ගිවිසුමෙන් නම් කොහෙවත් සඳහනක් නැහැ. නමුත් සෝෆා ගිවිසුමේ ඒ නිලධාරීන්ට ලංකාවේ මුක්තියක් ලබා දීම අවශ්‍යයි, ඔවුන්ට විරුද්ධව ශ්‍රී ලංකාවේ අධිකරණයේ කටයුතු නොකරනවයි කියන, ඔවුන්ටත් අර තානාපති වරප්‍රසාද හිමිය විය යුතුයි කියන කාරණාව සෝෆා ගිවිසුමෙන් නම් යෝජනා කරලා තියෙනවා. ඒක දැනටමත් ශ්‍රී ලංකා යුද හමුදාව වෙන රටවල් වල ගිහිලා සාමසාධක කටයුතු වල යෙදෙනකොට, විශේෂයෙන් මාලි, එහෙම නැත්නම් මාලි රාජ්‍යයේ, හේටි රාජ්‍යයේ ඕන් කටයුතු කරනකොට ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීනුත් ඒ විදිහටම රාජතාන්ත්‍රික මුක්තියකට යටත්ව තමයි සේවය කරේ. නැත්නම් ශ්‍රී ලංකීය යුද හමුදා බටේන් ඒ රටවල් වල අධිකරණයට පමුණුවන්නට තිබිච්චේ අවදානම තිබුණා. ඉතින් එවැනි අවදානමක යටතේ ශ්‍රී ලංකාව රජයවත් කවදාවත් තමන්ගේ හමුදා බටපිරිස් පිටරටට යවන්නේ නැහැ. ඔවුන්ව ඒ රටවල් වල තියෙන නීතිය අනුව උසාවිය වලට ගෙනියන්නට ඉඩ ප්‍රස්ථා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවත් ඒ ජාත්‍යන්තර නීතිය අනුව ශ්‍රී ලංකා බටයන්ටත් ඒ රාජතාන්ත්‍රිකයන්ට හිමි මුක්තියම ඇතිව තමයි ශ්‍රී ලංකේ හමුදාවත් ඒ විදේශීය සාමසාධක කටයුතුවලට යෙදුවේ. ඉතින් ඒ සෝෆා ගිවිසුම යටතේත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඇමරිකානු බටපිරිස් ශ්‍රී ලංකාව හරහා ගමන් කරන අවස්ථාවේදී, අතරම ඔවුන්ව ලංකාවේ මෙහෙයුම් වලට යොදවන කාරණාවකදී නෙමෙයි, ඔවුන්ව ලංකාව හරහා ගමන් කරන අවස්ථාවේ ට්‍රාන්සිට් එකකදී ඔවුන්ට විදේශීය නිලධාරීන්ට ලබා දෙන මුක්තියම ලබා දීමට එකඟතාවයක් අවශ්‍යයි කියලා යෝජනා වෙලා තියෙනවා. නමුත් මේ කාරණාව තවමත් අවසානයකට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ එකඟතාවයකට තවමත්, විපාර්ශික එකඟතාවයකට තවමත් ඇවිල්ලා නැහැ.
හොඳයි, අපි විශ්වාස කරනවා අපි මේ වෙනකන් කතා බහ කරපු කාරණා තුලින් ඔබට මේ MCC ගිවිසුම, Millennium Challenge Corporation ගිවිසුම සම්බන්ධව යම් කිසි වූ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. අපි කාරුණිකව ඔබට මතක් කර සිටිනවා මේ කිසියම් වූ ආකාරයකින් යම් කිසි වූ පාර්ශ්වයකට දේශපාලන වාසියක් ලබා දීම සඳහා හෝ එසේ තුමිතනම් යම් කිසි පාර්ශ්වයකට වාසියක් අත්වන ලෙසින් හෝ සිදු කරන සාකච්ඡාවක් නොවේ. මා විශ්වාස කරනවා මේ සම්බන්ධව නිවැරදි තොරතුරු දැනගැනීමේ ජනතා අයිතියට ගරු කරමින් මේ සම්බන්ධව සාකච්ඡා කිරීම වැදගත් කියලා මාධ්‍ය ආයතනයක් ලෙසින්. ඉතින් ඒ කාර්යය තමයි අපි දැන් මේ ඉෂ්ට සිද්ධ කරමින් සිටින්නේ. දැන් අපි දකිනවා තවත් කාරණාවක් මේ MCC ගිවිසුම හා සම්බන්ධව. යම් යම් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් විවිධ පුද්ගලයන් මේ සම්බන්ධව විවිධ අදහස් දක්වනවානේ. එක්තරා අවස්ථාවකදී මම දැක්කා 12 පිටුව මේ MCC ගිවිසුමේ 12 පිටුව සහ 13 පිටුව අස්ථානගත වෙලා මේක නැතුව තමයි මේක ඉදිරිපත් කළ තියෙන්නේ. මේ 12-13 කියන පිටුවල තියෙන කාරණා ඉතාමත්ම වැදගත් කාරණා, මේ සම්බන්ධව ජනතාව දැනුවත් විය යුතුයි කියලා. ඔබට මේ treasury.gov.lk කියන වෙබඩවයට ගිහිලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම තියෙනවා 12 පිටුවත් 13 පිටුවත් ඇතුළත්ව. 12 පිටුවේ communications කියන නමින් කොටසක් තියෙනවා. කාත් එක්කද communicate කරගන්න ඕනේ, sannivedanaya කරගන්න ඕනේ මේ ගිවිසුම හා සම්බන්ධ වෙන කාරණා කියන කාරණා මේ තොරතුරු එහි අන්තර්ගත වෙනවා. ඊට පස්සේ අපි ගියොත් එහෙම 13 පිටුවට terminations, suspensions කියන කොටස තමයි තියෙන්නේ. කොයි වෙලාවක හරි මේ ගිවිසුම අවලංගු කරන්නට සිද්ධ වුණොත් එහෙම අපිට ඇහෙන කාරණාවක් තමයි ශ්‍රී ලංකා රජයට ඒ සම්බන්ධව අයිතියක් නැහැ කියන කාරණාව. ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් කරුණු මේ MCC ගිවිසුමේ ඔබ අන්තර්ජාලයට ගිහිලා බැලුවොතින් කරුණු ඇතුළත් වෙනවා. මම අමල් ඒ සම්බන්ධවත් අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට කැමැති. මේක මේ අවලංගු කරන්නට සිද්ධ වුණොත් ඒ සඳහා තීරණ ගැනීමේ බලතල සම්බන්ධයෙන් මේ ගිවිසුමේ කොයි ආකාරයෙන්ද මේ බලතල බෙදී යාම සිද්ධ වෙන්නේ, අවලංගු කිරීමක් සිද්ධ වුණොත්?
මෙතන දිනක්ෂ මේ ගිවිසුම අවලංගු කරන්න නම් දෙපාර්ශ්වයට මේ බලතල තියෙනවා. දැන් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය නම් මේ ගිවිසුමෙන් ඉවත් වන්නට ඕනට තියෙන්නේ මාසයක ලිඛිත දැනුම් දීමක් දීලා මේ ගිවිසුමෙන් ඉවත් වෙන්න. ඇමරිකාවටත් එහෙමයි. ඊට අමතරව යම්කිසි විදිහකට ශ්‍රී ලංකාව මේ ගිවිසුමේ ප්‍රකාර කටයුතු උල්ලංඝනය කරොත් එතකොට මේ ගිවිසුම අහෝසි වෙනවා, ඉබේම අහෝසි වෙනවා. දැන් මෙතන තියෙන එක කාරණාවක් තමයි මේ ව්‍යාපෘති දෙකට ලබා ගන්න මුදල කිසියම්ම හේතුවක් නිසා වෙනත් ව්‍යාපෘතියකට යොමු කරන්නට බෑ. එවැනි දෙයක් කරලා ශ්‍රී ලංකාව එවැනි දෙයක් කරයි කියලා ඔප්පු වුණොත් වහාම ඇමරිකාවට හැකියාවක් තියෙනවා මේ ව්‍යාපෘතිය එහෙමම අත්හිටවල ඒ මුදල් ලබා දීම සම්පූර්ණයෙන් නතර කරන්න. ඒ එක්කම ශ්‍රී ලංකා රජයටත් යම් කිසි විදිහකට බලකිරීමක් කරනවා මේ ව්‍යාපෘතියේ දීලා තියෙන දිනවකවානු අනුව කටයුතු කරන්න. ඒ විදිහට හරියට කටයුතු කරන්න බැරි නම් එහෙමනම් ඇමරිකාවටත් ඒ හැකියාව තියෙනවා ශ්‍රී ලංකාව මේක නිසි ආකාරයෙන් කරන්නේ නැහැයි කියලා ඒ කාරණාව මත මේ ගිවිසුමෙන් ඉවත් වෙන්නට. ඉතින් දෙපාර්ශ්වයටම හැකියාව තියෙනවා ඕනෑ වෙලාවක මාසයක කල් දීලා ගිවිසුම අවසන් කරන්න.
අපි ස්තුතිවන්ත වෙනවා මේ බොහෝ ආන්දෝලනයට තුඩු දීලා තියෙන MCC Millennium Challenge Corporation මේ ගිවිසුම සම්බන්ධව ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව අපේ ශ්‍රාවක ජනතාවට පැහැදිලි විග්‍රහයක් කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වුණේ. මේ ගිවිසුමේ ප්‍රකාර කරුණු බොහෝ අධ්‍යයනය කරමින් අපි විශ්වාස කරනවා මේ සාකච්ඡාව තුළින් මේ සම්බන්ධව ඔබට නැගී තිබුණු බොහෝ ගැටලු වලට පිළිතුරු ලැබෙන්නට ඇති කියලා. අමල් ඔබට බොහොම ස්තුතියි. ආයිබෝවන්.
ආයිබෝවන් දිලක්ෂි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.